යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං තේයෝ පස්සතෝ ධම්ම මුත්තමං ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විගක් ශ්‍රවණය කරන්ට. විශේෂයෙන්ම එත දවසේදී පෙරවස් සමාදන් වෙන ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකා පිරිස වගේම ස්වාමීන් වහන්සේලාටත් ශ්‍රද්ධාවෙන් සිල් සමාදන් වෙන්ට පැමිණි උපාසක උපාසිකා පිරිසටත් දන් දෙන්නට ඕන කියලා එක දවසේදී මේ දාන ආදී කුසල ධර්ම සිද්ධ කිරීම සඳහා පැමිණ අපේ පින්වත් පිරිසක් ඉන්නවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම ඒ අපේ වනසිංහ මහත්මයාම නැතිනිය තමන්ගේ ඥාතීන් අසල්වාසීන් හිතේසින් සිළු දිනාම එකතු කරගෙන හැම වසරක් පාසාම තමන්ගේ ඒ දාන වාරයෙන් උපිරිහෙලා බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම වමනායම සිද්ධ කරනවා. ඉතින් ඒ සිද්ධ කිරීම තුළිනුත් මේ පින් උතුම් හැම දෙනාම බලාපොරොත්තු වෙන්නේ මේ ඉමක් කුණක් පරක් තෙරක් නැති දුක්සහගත සංසාර දුකින් අත මිදීම පිණිසම චිත්ත අලංකාරය පිණිස හේතුපනිශ්චය වෙන්නටයි. එනිසා මම මගේ දේශනාවේ වැඩි නැඹුරුවක් කරනවා අපිට ජීවිත අවබෝධය ලබා ගන්න සද්ධර්මයේ අවබෝධ කර ගන්න පහසු වෙන පරියායක් සඳහා. විශේෂයෙන්ම මෙතනදී මම මාතෘකා කළා ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. යම් කිසි කෙනෙක් මේ උතුම් සද්ධර්මය අවබෝධ කරගන්නේ නැතුව අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතය ඉස් ජීවිතයක්. යම් කිසි කෙනෙක් මේ උතුම් සද්ධර්මය අවබෝධ කරගෙන දැනගෙන එක දවසක් ජීවත් වෙනවා නම් ඒ ජීවිතය බොහොම ශ්‍රේෂ්ඨයි වටිනවා කියලා. ඉතින් මේ සද්ධර්මය අපේ ජීවිතයට ලබා ගන්න අවබෝධ කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඒකෙදි එහෙම උත්සාහවත් නොවෙන්නේ හරියට ලෝකේ නායකාරයෙක්ගේ ප්‍රතිපත්තිය තියෙන කෙනාටයි. නායකාරයෙක්ගේ ප්‍රතිපත්තිය නැති අනන්‍යසිකේ තියෙන කෙනාට දහම තුලද යහපත් බවට පත් වෙන්න පුළුවන්, ධර්මය අවබෝධ කර ගන්න පුළුවන්. ඒක අපි පරියායකින් මෙනෙහි කළ බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉන සූත්‍රය කියලා සූත්‍රය, මේ ලෝකේ පුද්ගලයන්ට සත්වයන්ට නිර්ධනකම දුකක්, ධනය නැති දුප්පත්කම ලෝකේට සැපද දුක, ලෝකේට දුකක්. ඒ නිර්ධනකම හේතුවෙන් දුප්පත්කම හේතුවෙන් අනුන්ගේ ණයට ගන්නවලු. මේ අනුන්ගේ ණයට ගන්න එකත් ලෝකෙට දුකක්. දුකද සැපද? දුක. ණයට ගත්තාම ටික ටික පොලිය වැඩෙනවලු. මේ පොලිය වැඩෙන එකත් ලෝකෙට දුකක්. දුකද සැපද? දුක. ඊට පස්සේ ඒ කුලිය වැඩි වුණාම ඒක ගෙවා ගන්න බැරි වෙනකොට බැනුම් අහන්න වෙනවා. බැනුම් අහන්න වෙන බවත් ලෝකෙට දුකක් කියනවා. බැනලා නැතර වෙන්නේ නැහැ. අනුබන්ධනේ පිටිපස්සෙන් එනවා ණය ඉල්ල ඉල්ල. පිටිස් මැදදිත් ණය ඉල්ලනවා. ගියගේ තැනදිත් ණය ඉල්ලනවා. ණය ඉල්ලගෙන පිටිපස්සෙන් එන එකත් ලෝකෙට දුක. අන්තිමට එහෙමත් ගිහිල්ලා හම්බ වෙන්න තුනහම මොකද කරන්නේ? නඩු දානවානේ. දාලා ඊට පස්සේ ඒකෙන් හිරම් හිරේ විලම්භි වැටෙන්න වෙනවනම් බන්ධනෙට පත් වෙනවනම් ඒකත් මොකද්ද? දුක. මේ ධර්මතා හය ලෝකෙට දුකක් කියලා පෙන්නනවා. ඒ වගේ මේ සද්ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ කාරණා හයක් පෙන්නනවා. මෙන්න මේ කාරණා හයෙන් යුක්ත කෙනා තමයි ණයගත්ත පුද්ගලයාගේ ජීවිත ප්‍රතිපාටිය තියෙන්නේ. එයාද මේ උතුම් බුද්ධ ශාසනයේ ප්‍රයෝජනයක් ගන්නට අභව්‍ය වෙනවා. මොකද්ද? ලෝකේ නිර්ධනකම, ධනේ නැතිකම, දුප්පත් දුක ලෝකේට වගේ යම්කිසි කෙනෙකුට තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැත්තං, ඒ වගේම ලැජ්ජාව, අකුසල ධර්මයන්ගේ ලැජ්ජාව බය නැත්තං, ඒ වගේම ධර්මය කෙරෙහි සිහිය නැත්තං, ධර්මය අහදන ගන්නට දැනගත්ත නුවණ නැත්තං, ඒ නුවණ උපදවා ගන්න උත්සාහවත් නොවෙනවා නම් මේ ධර්මතා පහ යම් කිසි කෙනෙක් ගාව නැත්තං එයා ලෝකයේ කවුද? නිර්ධනෙක් කියන ආර්ය සාසනේ ධනේ නැති කෙනෙක් තමයි. ශ්‍රද්ධාව නැත්තං, සීය නැත්තං, ලැජ්ජා බය නැත්තං, ප්‍රඥාව නැත්තං එයා නිර්ධනෙක් කියනවා. ඒ තමයි ලෝක කෙනාගේ නිර්ධන බව, දිලිඳු බව, දුප්පත් බව. ධනේ නැති කෙනා ණයට ගන්නවා වගේ නිර්ධන කෙනා ශ්‍රද්ධා ප්‍රඥා ආදී ධර්මයන් නැති කෙනා මොකද කරන්නේ? කාය දුෂ්චරිත, වාග් දුෂ්චරිත, මනෝ දුෂ්චරිත කියන ත්‍රිවිධ දුෂ්චරිතයෙන් යුක්ත වෙනවා. හරියට අනුන්ගේ යමක් ණයට ගන්නවා වගේ දුෂ්චරිතයෙන් යුක්ත වෙනවා. ඊට පස්සේ ණයට ගත්ත කෙනාගේ පොලිය වැඩෙනවා වගේ දුෂ්චරිතයෙන් යුක්ත කෙනාට වෙනවා, මගේ මේ අකුසලය, මගේ මේ ධර්මය අන් අය නොදනිත්වා, අන් අය නොදකිත්වා කියලා හිතන්න අඟවන්න වෙනවා. මේක හරියට මොකද්ද? පොලියේ වැඩෙනවා වගේ. ඊට පස්සේ පොලියේ වැඩුණාම බැනුම් අහන්න වෙනවා, මුදල් ගෙවන්න තුනහම බැනුම් අහන්න වෙනවා වගේ. සද්ධර්මචාරින් වහන්සේලා හෝ වටපිටාවේ ඉන්න අය හෝ, අහවල් පුද්ගලයා මෙහෙමයි, අහවල් ස්ත්‍රිය මෙහෙමයි, අහවල් පුරුෂයා මෙහෙමයි, අහවල් කෙනා මෙහෙමයි කියලා බයිනවා, නින්දා කරනවා, අපහාස කරනවා. ඒ තමයි ණයට ගත්ත කෙනාට කුලිය ලැබුණාම බැනුම් අහන්න වෙනවා වගේ බැනුම් අහන්න වෙනවා. ඊට පස්සේ බැනුම් අහලත් නතර වෙන්නේ නැහැ, යන තැන පස්සෙන් ගිහිල්ලා ණය ඉල්ලනවා වගේ. ඒ පුරුෂයා හෝ ඒ පුද්ගලයා හෝ ඒ ස්වාමීන් වහන්සේ හෝ යම් දහමක් මෙනෙහි කරන්ට කියලා ආරණ්‍යයකට වේවා, ඉස්කේකට වේවා, ගහක් මුලකට හෝ වේවා ගියොත් අර දුෂ්චරිතයම්ම අර ජීවිතයේ සිහිනුවන නැතිව කටයුතු කළ දේවල්ම පුන පුනා සිහි වෙනවා. පුන පුනා මනස අවරාගෙන සිටිනවා. අර ණයගත් පුරුෂයා අනුව ලුහු බඳිනවා වගේ මේ විතර්ක ඒ පුරුෂයා ඒ පුද්ගලයා අනුව ලුහු බඳිනවා. එතනොත් නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ නඩු දාලා හිරේ විලංගියේ බන්ධනයෙන්ද වැටෙන්න වෙනවා වගේ ඒ අකුසල විතර්ක හේතුයෙන් සතර අපායට විශේෂයෙන්ම තිරිසං ආත්ම භාවයට හා අවීචයට ආදී නිරයට පත් වෙනවා කියලා පෙන්වනවා. මහන්නේ නිවනට යන්න නොදී සත්‍යයන්ට තියෙන එකම බන්ධනය තමයි තිරිසං ආත්මයක හෝ අවීචාදී අපායක ඉපදීම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඉතින් පින්වතුනි මෙතන මම මේ ටික මතක් කළේ මේ දීර්ඝ සංසාරේදී ගොඩාක් කල් අපි ණයටගත් පුද්ගලයෙක් ජීවිත රටාව වගේ ණයටගත් පුද්ගලයෙක් ණය හේතුයෙන් නිර්ධන පුද්ගලයෙක් ණයට අරගෙන ඒ හේතුයෙන් දුක් විඳිනවා වගේ ඒ හේතුයෙන් බන්ධනයන්ට පත් වෙනවා වගේ මේ දීර්ඝ සංසාරේ ගොඩාක් කල් අපි හැම කෙනෙක්ම ආවා මේ ණයට අරගෙන. තාම අපේ ජීවිතයේ දිලිඳුකම සම්පූර්ණ තුරන් වෙලා නැහැ. තාම අනුන්ගෙන් ණයට ගන්න බව අපේ ජීවිතින් සහ මුලින්ම නැති වෙලා නැහැ. ඒ හේතුෙන් නින්දා පහස අහංත බන්ධනයන්ට පත් වෙන්න තියෙන බව තාම අපේ ජීවිතේ නැති වෙලා නැහැ. ඒ හින්දා හැම කෙනෙක්ම බොහොම ශ්‍රද්ධාවෙන් මේ දාන ආදී කුසල ධර්ම සිද්ධ කරමින් උපමනින් විතරක් නෙවෙයි සිල් සමාදන් වෙලා මේ සද්ධර්මය අවබෝධ කරගන්නත් අපි උත්සාහවත් වෙන්න ඕනේ. කොහොමද අපි ශ්‍රද්ධා මේ ධර්මය අවබෝධ කරගන්නේ? විශේෂයෙන්ම අපි එහෙනම් ඉස්සෙල්ලාම කරන්නට ඕනේ බන්ධනයන්ට පත් වෙන බව මිදෙන්න බෑ අපිට. නඩු දාලා බන්ධනයන්ට පත් කරන බව මිදෙන්න බෑ අපිට. එයා අපිව පස්යෙන් පන්න ණය ඉල්ලන මට්ටමේ තියෙනවා නම් පස්යෙන් පන්න ණය ඉල්ලන මට්ටමේ ණය ඉල්ලගෙන පස්යෙන් එනවා කියන එක බලක් ගන්න බෑ. දැනට බැනුම් අහනවා කියන මට්ටමේ පවතිනවා ණය නොදීම නිසා. බැනුම් අහනවා කියන එක නතර වෙන්නේ නැහැ පොලිය වැඩි එනවා නම්. කුලිය වැඩිනවා කියන එක නතර කරන්න අමාරුයි ණයට ගන්නවා නම්. ණයට නොගෙන ඉන්න අමාරුයි අපි නිර්ධන නම්. ඒ හින්දා අපි ධනය හොයාගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ලෝකෙ තුල අපි දේපොළ වස්තු ආහාර ගබාන ඉඩ කඩන් කියලා ධනය හොයන්න ගොඩාක් උත්සාහවත් වෙනවා. නමුත් මේ බුද්ධාදී උත්තමයන් වහන්සේලා නිර්ධන වෙන්න පණෝපු තැනින් ධනෙ හිව්වේ නැති හින්දා සසර කොච්චර කල නම් මේ වගේ අපි ධනෙ හොයලා තියලා ලෝකයා පෙන්වන ධනෙ හොයලා තියලා අතහැරලා නැද්ද? අදත් ධනෙ හොයන්න වෙන බවෙන් අපි මිදිලා නැහෙනි. අද දවසේදීත් අපි ධනෙ හොයනවා. සමහරට රැය නැහැ, දවල් නැහැ, මහන්සි වෙලා ඇයි ඒ? නිර්ධනකමට අපි බයයි. නිර්ධනකම දුප්පත්කම තිබුණොත් අපිට අනුන්ගේ ණයට ගන්න වෙනවාමයි ජීවිතේ ජීවත් කරන්න, දරුමල්ලන්ට උගන්වන්න, කන්න බොන්න දෙන්න මේ කටයුතු වලට ණයට ගන්න වෙනවා. එහෙම වුණොත් ඒව පුලි නිකම් දෙන්නේ නැහැ මිනිස්සු. අපිට ණයට යම් කිසි පුලියක් බලාපොරොත්තුෙන් තමයි ණයට දෙන්නේ. ඉතින් එහෙම වුණොත් මේ බන්ධනය කියන තැනින්ම මිදිලා නැහැ අපි. ඉතින් අපි ලෝකේ බාහිර භෞතික ධනය හොයන්න කොච්චර මහන්සි වුණත් බුද්ධාදී උත්තමයන් වහන්සේලා පෙන්වපු විදිහේ තැනකින් නිර්ධන බව දුරු කරලා ධනවතෙක් වෙන්න උත්සාහවත් නොවුණු නිසා තාම අපිට බැරි වෙලා නිර්ධනකමෙන් මිදෙන්න. අපි මෙලොව නිර්ධනකමෙනුත් පරලොව නිර්ධනකමෙනුත් දෙකෙන්ම යුක්තයි. ඒ කියන්නේ අද දවසේදී ඔගොල්ලෝ රෑ දවල් දෙකේ නැතුව මහන්සි වෙලා ධනයක් හෙව්වා කියලා කියන්න ඔගොල්ලන්ට අවුරුදු 50ක් 60ක් ඕනනම් පුළුවන් බැනුම් අහන්න නැතුව පස්සෙන් එන්න නැතුව පුලිය තනුගෙන් ගන්න නැති තත්ත්වයක ඉන්න. නමුත් ඉතකින් මේ මෙතනින් නිර්ධන වුණා කියලා නතර වුණේ නැහැ. මේ ලෞකික නිර්ධන භව සඳහාම උත්සාහවත් වෙනකොට සත්පුරුෂ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා නිර්ධන භව පින්නපු තැන අපිට අතහැරෙනවා, ප්‍රමාද වෙනවා. ඒ හේතුවෙන්ම අකුසල කර්ම සමාදානයෙන් අපි සතර උපදී. ඒ උපදින තැන්වලදී ආයෙත් අපිට නිර්ධන භව ලැබෙනවා. ආයෙත් මේ වගේ ධර්මය හොයන්න වෙයි. නමුත් අපි එක ජීවිතයක හරි මහන්සි ගන්නවා නම් බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා ධනවත් වෙන්න පින්නුම්දෙනින් අපි ධනවත් වෙන්න ඕනේ කියලා එහෙම හිතාගත්තොත් මේ ණයකාර භවෙන් මිදෙන්නේ මේ ජීවිතේ විතරක් නෙමෙයි අනන්ත ජාති සංසාරෙන්. අද අපි ධනවත් වෙන්න හදන පරයය තුලින් අපිට ධනවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ වැඩිම වුණොත් අවුරුදු 100ක් ජීවත් වෙනවා කියනවා නම් මාස 1200ක් තරම් කෙටි කාලයක් තමයි අපිට ණය නැතුව ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකද ඒ අතරතුර අපි හොයන ධනය හොරුන්ගෙන් හරි සතුරන්ගෙන් හරි අක්‍රිය දායාදකරුවන්ගෙන් හරි ගින්නෙන් හරි සුළඟෙන් හරි ජලයෙන් හරි විනාශ වුණොත් මේ ජීවිතයේ කුලදීම ආයෙත් අපිට ණයට ගන්න වෙයි. ඒ නිසා ණයට අරගෙන ණය හේතුයෙන් දුක් විඳින ලෝකෙ දිහා බලලා මේ තරම් දීර්ඝ කාලයක සංසාරෙදී මේ ණයට ගන්න ප්‍රතිපදාවේ ආවා, කාම ණය බේර ගන්න බැරි වුණා, කාම ධනවත් වෙන්න බැරි වුණා කියන එක අපි දකින්න ඕනේ. අපි අද ලෝකෙ තුල නිර්ධන වෙන්න හදන ධනය මේ ධනවතෙක් වෙන්න හදන මේ පරියායෙන් මේ ක්‍රමයෙන් කවදාවත් ධනවතෙක් වෙන්නේ නැහැ. නිර්ධනකම ධනෙ නැතිකම අපේ ජීවිතය දාලා යන්නේ නැහැ කියන තැන මේ පිමුතු නෝනින් දකින්න ඕනේ. නෝනින් බලන්න ඕනේ. ඒකට අපිට කදිම සාක්ෂිය දවසක් බුදුරජාණන් වහන්සේ පාරේ යන උත්තරා කඩිකුලක් දැකලා කියනවා තිනාපාල කරනවා. ඒ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ආන භාග්‍යතුන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ තිනහ පහල කොට වදාරන්ට හේතුව මොකද්ද? ආනන්ද මේ කඩි රැළ ඔබට පේනවද? එහෙමයි භාග්‍යතුන් වහන්සේ. ආනන්ද මේ කඩි රැළේ චක්‍රවර්ති රජ නොවුණු එකම කඩියක්වත් නැහැ කියලා පෙන්නනවා. එතකොට කඩි එහෙමනම් මිනිස්සු වෙච්ච අපි ගැන කවර කතාද? මුළු ලෝකේටම අධිපති වෙච්ච චක්‍රවර්ති රජගොල්ලෝ වෙලා ඇති පින්වතුනි අපි. එදා අපිට මේ නිර්ධන බවක් ධනය ඇති බවක් තිබුණා නම් ඒක ස්ථීර එකක් වුණා නම් අද රෑ දවල් දෙකේ මහන්සි වෙලා ධනය හොයන්ට වේද අපිට? අද අපේ ජීවිතය තුළ නිර්ධන බව මේ ධනය නැති බව පවතීද? මෙන්න මේ වගේ කාරණා වලින් දකින්න අපි අද ජීවිතයේ මේ කරන ප්‍රගත්ම ඒකාන්තයෙන් සියලුම ආකාරයෙන් ණයට ගන්න ප්‍රතිපදාවට අරින්න පුළුවන් එකක් නෙමෙයි. එහෙම හිතලා බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා මේ ණයෙන් නිදහස් වෙන මඟ පෙන්නේ කොහොමද කියලා අපි ටිකක් නුවණින් සිහි කරලා එක පාර්ථම බැරි වුණා. ටික ටික හරි ධනවතෙක් වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. ධනවතෙක් වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. බුද්ධ ආදී සත්පුරුෂ උත්තමයන් වහන්සේලා ලෝකයා ධනයයි කියන දෙයට ධනයක් කිව්වේ නැහැ. ඒක අපිට හොඳ නිදර්ශනක්. එදා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 20,000ක් එක්ක කිඹුල්වත් නුවරට ඉස්සෙල්ලාම වැඩිය දවසේ කුඩු මහන්තලේ ඉඳලා යශෝදරා දේවිය රාහුල පොඩි තමන්ගේ පුතුණුවන්ට පෙන්නනවා, අන්න පුතේ අර පාරේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන සිංහෙක් වගේ ඉදිරියෙන් එන්නේ ඒ ඔයාගේ පුතා මේ පියා. ඒ පියා සතු සතර මහා නිධානයක් තියෙන පුතේ ගිහිල්ලා නිධාන ඉල්ල ගන්න, තන්නේ ඉල්ල ගන්න, තායාත ඉල්ල ගන්න කියලා. දැන් මේ රාහුල පුඩි කුමාරයා මොකද කරන්නේ? ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ අතේ සුලැඟිල්ල ඉල්ලලා ස්වාමීනි මගේ මට ධනය දෙන්න කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? සරියුත් හාමුදුරන්ට කතා කරලා සාරිපුත්ත මේ රාහුල ධනය ඉල්ලනවා. මම ඕගොල්ලන්ට යම් ධනයක් දීලා තිනුන නම් ඒ ධනය මෙන්න මෙයාට දෙන්න කියලා කිව්වා. කියලා මොකද කිව්වේ? පැවිදි කෙරුවා. ආර්යයන් වහන්සේලා කවදාවත් දැක්කේ නැහැ ජරා මරණ දුක ඇති කරවන, ජරා මරණ දුක අනුව පමුණුවන ලෝකේ දේවල් ධනේ හැටියට. ඒව හොයන්න එපා කියන එක නෙමෙයි මම කියන්නේ. ජීවිතේ ජීවත් කරන යම් ධනයක් හොයාගන්න. නමුත් අපේ හිතේ කොනක තියෙන්න ඕනේ නුවණක් තියෙන බෞද්ධ වෙච්ච අපිට, බෞද්ධ වෙච්ච අපිට නුවණක් තියෙන්න ඕනේ ධනිය කියලා කියන්නේ මෙන්න මේක නෙමෙයි. මේ ලෝකියා ධනයයි කියලා යමක් කියයි නම් ඒක නෙමෙයි ධනය කියන එකට. ඒක අපි දකින්න කොහොමද? පරියායෙන්. අර චක්‍රවර්ති රජ වෙලා හිටියත් අද අපි ධනෙ නැති තැන, අදත් අපි ඒ වගේ මට්ටමට ආවත් හෙට දවසේදී ආයෙත්දී ධනෙ නැති තැනක. ඒ නිසා බුද්ධ ආදී උතුමන් වහන්සේලා ධනවත් වෙන්න පින්නෝ තැනින් ධනෙ ඇති කරගන්න උත්සාහවත් වෙනවා. මොකද්ද බුදුරජාණන් වහන්සේලා පෙන්වේ? සත්පුරුෂය නිර්ධනකම හැටියට පෙන්වේ මොකද්ද? ශ්‍රද්ධාව යම් කිසි කෙනෙකුගේ නැත්තම් මේක ලෝකේ නිර්ධනකම. ලැජ්ජාව නැත්තම්, බය නැත්තම්, සිහිය නැත්තම්, ප්‍රඥාව නැත්තම් මෙන්න මේ ටික ලෝකේ මොකද්ද? නිර්ධනකම. එහෙනම් නිර්ධනකම තිබුණොත් අනිවාර්යෙන් ණයට ගන්න වෙනවනේ. මේ ඉතුරු ටික නතර කරන්න බෑ. ඒ වගේ අපි ධනවතෙක් වුණොත්මයි ණයට ගන්න පුළුවන් බව, ණයට නොගෙන ඉන්න පුළුවන් වෙන්නේ, ණයට නොගත්තොත්මයි පොලිය වැටෙන්නේ නැත්තේ, එහෙම වුණොත්මයි බැනුම් අහන්න වෙන්නේ නැත්තේ, එහෙම වුණොත්මයි ණය ඉල්ලගෙන පිටිපස්සෙන් අපේ ඉන්නේ නැත්තේ, එහෙම වුණොත්මයි බන්ධනයන්ට අහුවෙන්නේ නැත්තේ, අපි මිදෙනවා බැඳෙන්නේ නැහැ බන්ධනයට අහුවෙන්නේ නැහැ මිදෙනවා. ඕම් කුමකින්ද මිදෙන්නේ? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් සතර අපායන්ගේ සියලු දුක්වලින්ම මිදෙන්න පුළුවන්. අපි පොඩ්ඩක් බලමු කොහොමද අපි ධනවතෙක් වෙන්නේ, කොහොමද අපි ධනෙ උපදවා ගන්න හදන්න ඕනේ, මොන විදිහටද අපි ධනෙ උපදවා ගන්න කර්මාන්තයක් කරන්නේ කියලා අපි ටිකක් හිතලා බලමු, කල්පනා කරලා බලමු. සද්ධාව කියන එක ධනයක් ලෝකෙට. කොහොමද අපි සද්ධාව කියන එක ඇති කරගන්නේ? විශේෂයෙන්ම මෙතනදී සද්ධාව කියනකොට පින්වත්නි සද්ධාව කොටස් දෙකකට තියෙනවා. ආකාරවති සද්ධාව කියලා තියෙනවා, අමූලිකා සද්ධා කියලා තියෙනවා. අමූලිකා සද්ධා කියලා කියන්නේ උඩින් සාමාන්‍ය පෙනුමෙන් චින්තන මනසිකාර මාත්‍රයකින් ඇති කරගන්න ශ්‍රද්ධාව. ආකාරවති ශ්‍රද්ධාව කියලා කියන්නේ බොහොම හොඳට නුවණින් සලකලා බලලා කරුණු කාරණා දැනගෙන ඇති කරගන්න ශ්‍රද්ධාවට. ඔබද කියනවා සම්ප්‍රසාදන ලක්කන ශ්‍රද්ධාව සහ සංඋපඛන්දන ලක්කන ශ්‍රද්ධාව කියලා තව නම් දෙකක් කියනවා. එතකොට තව පැත්තෙන් තවත් නම් දෙකක් ඕකට කියනවා, ආගම් ශ්‍රද්ධාව සහ අධිකම ශ්‍රද්ධාව කියලා. ආගම් ශ්‍රද්ධාව කියලා කියන්නේ අපිට ආගමක් උරුම වෙච්ච නිසා ඇති කරගන්න ශ්‍රද්ධාව. අපි කියමු අපේ අම්මලා අප්පච්චිලා නෑදෑයෝ බෞද්ධ නිසා අපි මේ බුදුහාමුදුරු බුදු පින්තූරේ දකිනකොට බොහොම ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා. නමුත් කරුණු කාරණා වශයෙන් වැටහීමක් නැහැ, දන්නේ නැහැ. අපි ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා. අපිත් කියනවා අරහං සම්මා සම්බුද්දයි විචාචරණ සම්පන්නයි යුක්ත සුගතයි කියලා වචනත් අපි කියනවා. බොහොම වටිනා ශ්‍රද්ධාවක් අපිට තියෙනවා. නමුත් මේ ශ්‍රද්ධාව ආගම ශ්‍රද්ධාවක්. ඇයි ඒ? බැරි වෙලා අපි වෙනත් ආගමක දෙමව්පියෝගාව උපන්න නම් ඒ ආගම අදහන ශාස්ත්‍රවරයා කරගෙන ඉන්න දෙමව්පියෝ ඒ ශාස්ත්‍රවරයා ගැන ಗುಣ කියනකොට ওই විදිහටමයි අපිත් ඒක අදහන්නේ. ඒ හින්දා මෙතනදී අපි දැනගන්නට ඕනේ ಗುಣ දැන පැහැදීමෙන් යුක්ත වෙන්නට. ධර්මයේ ಗುಣ දැන පැහැදීමෙන් යුක්ත වෙන්නට ඕනේ කියන තැනින්ම ධනවත් වෙන්නට ඕනේ. අන්නේ ධනය තමයි ස්ථාවර වූ ධනයක්, නොනැසෙන ධනයක්, විනාශ නොවන ධනයක්, වෙනස් නොවන ධනයක් හැටියට පෙන්වන්නේ. එහෙනම් ඒ ධනය ශ්‍රද්ධාව ධනයක්, ශ්‍රද්ධා ධනයක්, හිරි ධනයක්, කොටප්පේ ධනයක්. ශ්‍රද්ධා ධනං, හිරි ධනං, කොටප්පේ ධන, ත්‍යාග ධන, සුත ධන, ප්‍රඥා ධන කියලා තව ධන හතකුත් වෙනවා. සත්හාරි ධනය කියලා තව පරියායකින් ක්‍රමයකින්. එතකොට එහෙනම් අපි මෙතෙන්දී ඇති කරගන්න ඕනේ ධනය මොකද්ද? සම් උපක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාව, ආකාරවති ශ්‍රද්ධාව, කරුණු නුවණින් විමසලා බලල ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ සම්මර්ෂණය කරනකොට අනේ මේ කාරණාව මොනතරම් ඇත්තද කියලා අපිට අපේ ජීවිතෙන් පෙනෙන මට්ටමට එනවා නම් අන්න ඒ මට්ටමේදී ඇති වෙන ශ්‍රද්ධාවක් තියෙනවා නම් අන්න ඒක තමයි අධික ශ්‍රද්ධාව කියන්නේ. ධර්මයේ දැකීමෙන් එන ශ්‍රද්ධාව අපි ඇති කරගන්න ඕනේ. ඊට බැහැර ඊට කලින් ආගම ශ්‍රද්ධාව එපා කියනවා නෙමෙයි, හොඳ නැහැ කියනවා නෙමෙයි, නරකයි කියනවා නෙමෙයි. ඒ ශ්‍රද්ධාවත් අයිති, ඒ ශ්‍රද්ධාව ඕනේ. ඒ ශ්‍රද්ධාවෙන් සාසනයට ආපු අපි ඒ ශ්‍රද්ධාව ස්ථීර ශ්‍රද්ධාවක් බවට පත් කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. අනේ එතෙන්ට එනකොට තමයි ඔන්න ටිකක් ධනවතෙක් වෙනවා. අපි පස්සේ බලමු කොහොමද එහෙම කරන්න කියන එක. ඊට පස්සේ ලැජ්ජා බය කියන කාරණා දෙක. මෙතනදී ලැජ්ජාව කියන එක අච්ඡත්ත ආරම්මණයක්, බය කියන එක බහිද්ද ආරම්මණයක්. හැටියට ධර්මයේ පෙන්නනවා අකුසල ධර්මයන් කෙරෙහි ලැජ්ජාව කියන එක කියන්නට ඕනේ අපිට. පිරිසක් මැද ඉන්නකොට අපි දැන් නරක දෙයක් කියන්න ලැජ්ජයි. මේ ලැජ්ජාව කුසලයක්. නරක දෙයක් කියන්න අපි බයයි. ඒ බය කුසලයක්. බය කියන එක සාමාන්‍යයෙන් අකුසල පක්ෂයේ වැටෙන දෙයක්. නමුත් මෙතෙන්දී වැරද්දට ඇති බය, අකුසලයට ඇති බය ගත්තාම කුසලයක්. කෙනෙක් ගාව, අපි ගාව, ඕනම පිරිසක් මැද්දේ බය නැතුව කතා කරන ඕන වචනයක් කතා කරන ගතියක් කියනවා නම් සමහර විටක නුවණ නැති වුණත් අපි හිතන්නේ ඒ අපේ දක්ෂකම, පඬිතකම, වික්තකම කියලා. නෑ, දකින්න ලැජ්ජා නැතිකම, කුසල නැතිකම, දකින්න නිර්දනකම අපේ කියලා. යම් සමාජයකට ගිහිල්ලා පිරිගත් පිරිසක් මැද්දට ගිහිල්ලා යමක් අසභ්‍ය නම්, අසභ්‍ය කියන්නේ සභාවකට සුදුසු නැත්තා, සභාවක පිරිසක් මැද සුදුසු නැති දෙයක් කියන්න කරන්න අපි ලැජ්ජ වෙනවා නම් දකින්න තමන්ට යම් මට්ටමක ධනයක් තියෙනවා. ඒක හිතලා හිතලා හෝ ඇති කරගන්නට ඕනේ. යම් කිසි වැරද්දක් කරනකොට බයක් හෝ තියෙනවා නම්, බයක් හෝ ඇති වෙනවා නම් දැනගන්න මේක තමන්ගේ යම් මට්ටමක ධනයක්. එහෙම බයක් නැතිනම් බය ගතියක් දැනෙන්නේ නැත්තම් ඔහේ කියන්න පුළුවන් ඔහේ කරන්න පුළුවන් කිසි බයක් දැනෙන්නේ ඒක චණ්ඩිකමක් හෝ පඬිතකමක් හෝ අපේ ජීවුණුවක් හෝ උසස්කමක් නෙමෙයි ඒක පිරිහීමක් නිර්දනකමක් හැටියට දකින්න බය කියනකොට ලෝකේ බය ක්‍රම හතරක් පෙන්නනවා අත්තානුවාද බය පරානුවාද බය දණ්ඩානුවාද බය දුක්ගති බය කියලා බය හතරක් තියෙනවා ඒකෙදි වැරද්දක් කරන්න හදනකොට තමන්ව සිහි කරලා බය උපදවා ගන්න කියනවා පරානුවාද බය කියලා කියන්නේ අනිත් අය මට ගහයි බනේ නින්දා කරයි කියලා වැරද්ද නොකර ඉන්නවා ඒ පරානුවාද බය නිසා වැරදි නොකර ඉන්නවා දණ්ඩානුවාද බය කියලා කියන්නේ මේ වැරද්ද කළාම පොලිසියෙන්ද වෙයි හිරේ යන්න වෙයි කියලා හිරේ විලංගුවේ වැටෙන්න වෙයි කියලා දඬුවම් දෙන්න වෙයි කියලා බය නොකර ඉන්නවා වැරදි නොකර ඉන්නවා දුක්ගති බය කියලා කියන්නේ සතර අපායට යන්න වෙයි දුගතියකට යන්න වෙයි කියලා බයයි අකුසල නොකර ඉන්නවා මුලින්ම කිව්වා අට අනුවාද බය කියලා තමාගේ හිතෙන් කමාට උපවාද කරයි මගේ හිත හදාගන්න බැරි වෙයි මේ වැරද්ද කළොත් කියලා තමන්ගේ හිත තමන්ට චෝදනා කරයි කියන අදහසෙන් බයෙන් කෙනෙක් නැතර වෙනවා මෙන්න මේ බය අකුසලයකට බය හැම නැත්තම් සත්තු මරන්න හෝ හොරකම් කරන්න හෝ කාම වර්ධවා හැදෙන්න හෝ බුරු කියන්න හෝ කේලම් කියන්න පරත වචන කියන්න දැඩි ලෝභයට තරහවට මිත්‍යා දෘෂ්ටිය කියන මේ දස අකුසල ටික එකතු කළාම ත්‍රිද දුෂ්චර්ය කියලා කියනවා මෙන්න මේ ටිකට බය නැත්තම් බය ඇති වෙන්නේ නැත්තම් ඔන්න ඔය බය හතර සිහි කරලා තමාම තමාට චෝදනා කරයි අනුන් තමාට චෝදනා කරයි දඬුවම් දෙන්නේ වේ සතර අපාය දුක් විඳින්නේ වේ කියන මේ කාරණා හතර සිහි කරලා කෙනෙකුට බයෙන් වැළකෙන්න පුළුවන් නම් මේ වැරද්දෙන් වැළකෙන්න පුළුවන් නම් දැනගන්න ටිකක් හරි ධනයක් තියෙනවා ධනෙ නැති කෙනාට එහෙම වළකින්න බෑ එහෙම සිහි කරන්නත් බෑ සිහි කෙරුවත් වළකින්නේ නැහැ යනවා දකින්ද ඔන්න ධනෙ ටිකක් තියෙනවා ඊට පස්සේ සිහිය නිතරම තමන්ට සතිපච්චුපට්ඨිතාව සිහිය එළඹ සිටිනවා නම් සිහිය ඇති කරගන්න උත්සාහවත් වෙනවා නම් තාපතිකට අපි සතර සතිපට්ඨානෙ වඩන්න ටික ටික හරි උත්සාහවත් වෙනවා නම් මේ තමයි ධනවත් වෙන්න යා උත්සාහවත් වෙනවා ගත ප්‍රඥාව ප්‍රඥාව කියලා කියන්නේ මොකේද ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ මේ පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීම දන්නා නුවණ මේ පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීම දන්නා නුවණ අදීනම් අපි නිර්ධනයි ධනෙ අඩුයි යම් කිසි කෙනෙක් මේ පංච උපාදාන ස්කන්ධය උදේවැය දක්නා නුවණට ටික 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 ඇති කරගන්න උත්සාහවත් වෙනවා නම් මෙන්න මෙයා ධනවත් වෙන්න උත්සාහවත් වෙනවා යම් කිසි කෙනෙකුට බොහෝම හොඳට ධර්මයේ ගුණ දෙන පැහැදිලි යුක්ත වෙන තර ශ්‍රද්ධාවක් තියෙනවා නම් ලැජ් වැරදෙහි තියුණු ලැජ්ජාබය එළඹ සිටිනවා නම් බොහොම හොඳ සිහියේ එළඹ සිටීමකුත් තියෙනවා නම් මේ ස්කන්ධය මොනවට විදිත නම් දකිනවා නම් මෙන්න මෙයාගේ ජීවිතය බොහොම ධනවතෙක් මේ අවුරුදු 50-60ට නෙමෙයි සසර හැමදාම ධනවතෙක් කිසිම දවසක මෙයා මේ ධනයෙන් පිරෙන්නේ නැහැ මේ ධනය මේ ලෝකෙ එකතු කරපු ධනය අවුරුදු 50-60කට විතරයි ආයෙත් නිර්ධන වෙනවා වගේ තැනකින් අනිත්‍ය වෙන ධනයක් නෙමෙයි ලෝකේ ධනේ රජවරු හෝ හොරු හෝ සතුරු හෝ ගින්නෙන් දියෙන් විනාශ වෙන්න පුළුවන් වුණාට මේ ධනේ කිසිම දෙයකින් විනාශ වෙන්නේ නැහැ කිසිම කෙනෙකුට ගන්න බෑ තමන් අනුවම පවතිනවා මෙන්න මෙතනින් යම් කිසි කෙනෙක් ධනවත් නම් එයාට ණයට ගන්න වෙන්නේ එයාගේ ඉබේමයි ධනවත්කම නිසා ඉබේමයි කාය දුක්ඛත් වාග් දුක්ඛත් මනෝ දුක්ඛත් කියන ත්‍රිවිධ දුක්ඛත් නතර වෙන්නේ. එහෙම කෙනාට පුලි වැඩෙන්නේ අනිත්‍ය ධන නොගන්නේවා කියලා ප්‍රණිදියක් ප්‍රාර්ථනාවක් හැඟවීමක් අවශ්‍ය වෙන්නේ. එබඳු කෙනාට නුවණැති සද්බ්‍රක්මචාරින් වහන්සේලා චෝදනා කරන්නේ බයින්නේ නින්දා පාත කරන්නේ අහවල් මනුස්සය මෙහෙමයි අහවල් ස්ත්‍රිය මෙහෙමයි අහවල් කෙනා මෙහෙමයි කියලා බයින්නේ. එබඳු කෙනාගේ පිටිපස්සෙන් අය ඉල්ලගෙන ඉන්නේ දහමක් මෙනෙහි කරන්න කියලාත් ආරණ්‍යයකට සේනාසනයක දුක්ඛ මූලයකට ගියා. එයාගේ පිටිපස්සෙන් අකුසල විතර්ක ලුහුබඳින්නේ එයාව පිළාගෙන අකුසල විතර්කෙන්නේ නැහැ. මොකද හොඳට ප්‍රඥාව හුරු කරලා සද්ධාව හුරු කරලා ජීවිතේ හුරු කරනවා. මෙතනින් හික්මෙවි ඉන්නේ ජීවිතේ. එහෙම ඉන්න කෙනාට එක තැනක ඉඳගත්ta කියලා පස්සෙන් පන්නගෙන ඉන්න හොරු නැහැ. නැයි කාර්යව නැහැ. එහෙම කෙනා කවදාවත් බන්ධනයකට පත් වෙන්නේ නැහැ. සතර අපායට කිවිසං ආත්මයකට අවීචයකට ආදී දුකට වැටෙනවා කියලා කවදාවත් වෙන්නේ නැහැ. එයා ජීවත් වෙද්දිම නයි නැතුව ඉන්න කෙනෙක් මරණයෙන් පස්සේ කොහොමද එයා බැඳෙන්නේ? මරණයෙන් පස්සේ කොහොමද බන්ධනයකටපත් වෙන්නේ? ජීවත් වෙද්දි බොහොම පැල්ලු මනසකින් ජීවත් වෙච්ච කෙනෙක් වෙනකොට. ඒ නිසා මේ පින්වත් හැම දිනාම එකපාර්ශ්වව දෙයිනම් ටික ටික හරි අනුක්‍රමයෙන් හරි උත්සාහවත් වෙන්න ණය නැති ජීවිතයක් හදාගන්න දන ධාන්‍යයන්ගෙන් ආග්‍ය වෙච්ච ජීවිතයක් හදාගන්න ජීවිතයට රැකවරණයක් හදාගන්න උත්සාහවත් වෙන්න. අනන්ත ජාති සංසාරේ ලෝකය ධනවත් වෙන්න පින්න පුතෙනින් අපි උත්සාහවත් වුණා. ඒත් අපේ ජීවිතවල නිර්ධනකම අයින් කරගන්න බැරි වුණා. තාමත් අද දවසේදී අපිට ධනේ හොයන්න වෙලා මේ බවද සිහි කරලා මේ ආදීනවද සිහි කරලා බුද්ධ ආදී උත්තම වහන්සේලා ප්‍රශංසා කළ පින්නපු සත්‍යාරිය ධනයෙන් ධනවත් වෙන්නට ධනය ඇතිකම හේතුයෙන් අය නොවි ජීවත් වෙන්නට මේ පින්වත් හැමදෙනාම අදිස්ථාන කරගන්නට ඕනේ. ඒ වගේම කල්පනා කරගන්නට ඕනේ ඒ ධනය රැස් කරන කොට තීනිමානි භික්කවේ පුණ්‍යකිරිය වස්තුනි කියලා පෙන්නනවා. දානමය පුණ්‍යකිරිය වස්තු, සීලමය පුණ්‍යකිරිය වස්තු, භාවනාමය පුණ්‍යකිරිය වස්තු, ශ්‍රද්ධාව, ලැජ්ජා, භය, අකුසලයට සිහිය නුවණ තියන අයමයි මේ තුන් කුසල ධර්මයන්ගේ හැසිරෙන්නේ. ඒ අනුව අපේ ශ්‍රද්ධාවන්ත සිල් සමාදන් වෙන්න පැමිණේ පිරිසත්තුට එන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේලා කුසල ධර්ම සිද්ධ කිරීමේ එනතන් ධනය ධනවත් වෙන්නට ක්‍රමෝපායන් තුනක් වෙන්නලා තියෙනවා. තව පැත්තකින් ගත්තොත් දන් දීමෙන් සිල් රැකීමෙන් භාවනා කිරීමෙන් ඒ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා ධනවතෙක් වෙන්න පින්නපු ක්‍රමය තනුව අපිට කටයුතු කරන්න පුළුවන් වුණා කියලා අද දවසේ සිල් කණ්ඩායම කිමතු සතුට වෙන්නට ඕනේ. ඒ වගේම දන් දෙන්න ආපු අපේ පින්වතුන් සතුට වෙන්නට ඕනේ. දන් දීලා දීමිනුත් ධනෙ උපදවා ගන්න පුළුවන් ශ්‍රද්ධා, ලැජ්ජා, බය, සිහිය, ප්‍රඥාව කියන ධනෙ උපදවා ගන්න පුළුවන් බව බුද්ධ ධර්මයෙන් මහසල පෙන්නවා. ඒ බුද්ධ ධර්මයෙන් මහසල ප්‍රශංසා කළ පරිදි න්‍යායකින් දාන ආදී කුසල ධර්ම සිද්ධ කරලා මේ නිර්ධන බව දුරු කළ ධනවත් වෙලා ණයට නොගෙන ඉන්න පුළුවන් ප්‍රතිපදාවකට අපිට ඉන්න පුළුවන් වුණා කියලා සතුටු වෙන්න ඕනේ. ඒ වගේම සිල්පිරිස තව අදිස්ථාන කරගන්න ඕනේ. හැකි හැම වෙලාවකම අපි දන් දෙන්නත් ඕනේ, භවනා කරන්නත් ඕනේ කියලා දන් දෙන අපේ පින්වත් පිරිස අදිස්ථාන කරගන්න ඕනේ. හැකි හැම වෙලාවකම අපි සිල් ගන්නත් ඕනේ, භවනා කරන්නත් ඕනේ කියලා තමන්ගේ ජීවිතයේ මේ කුසල ධර්ම සිද්ධ කිරීමේ ක්‍රම තුන අනුව යෙදෙනවා නම් ඉදීමයි නිර්ධනකම දුරුලා ධනවත්කම ඇති වෙන්නේ. එහෙම කෙනාට මේ සියලු බන්ධනයන්ගෙන් මිදෙන්න පුළුවන්කම ඇති වෙන්නේ. ඉතින් මේ පින්වත් සීළු දෙනාට නිර්ධනකම දුරු කරලා ධනවත් වෙලා සීළු බන්ධනයන්ගෙන් මිදීම සඳහා මේ දේශනාව හේතුපනිච්ච වේවා.